ඔබේ ආලින්දේ පිළිසඳ ගාමිණි සිරිවර්ධනගේ අනුග්‍රහය
මගේ රටට දලදා හිමි සේවනයි මගේ දෙයට දලදා හිමි සරණයි සැපතින් සපිරුණු විවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මගේ රටට දලදා හිමි සේවනයි මගේ දෙයට දලදා හිමි සරණයි සැපතින් සපිරුණු
අයිබුවන් ලෝපුරා විසේ සිටින දයබර ශ්‍රී ලාංකික සන්නනි. අද 2018 අප්‍රේල් මාසේ 22 ඉරිදා. සුපුරුදු පරිදි නවසිලන්තයේ ඕක්ලන් නුවර සිට පෙනටිෆම් 104.6 ගුවන් තරංග ඔස්සේ රන් දෙරණ ඉරිදා සඳල්ලත් සජීවී විරැගෙන ඔබේ නිවහන්ට ගොඩ වැදුනා පුරා හෝරාවක් ඔබ හා සතුටු සාමිජී යෙදෙන්නට. ඉති අපි දන්නවා ලෝකයේ කොයි කෙළවර සිටියත් ඔබ මේ හෝරාව බලාපොරොත්තුවෙන් සිටින බව. අදත් කාන්තිත් මමත් මහේෂිත් සෝදානම් වනවා ඔබත් සමඟ පුරා හෝරාවක් තුළ සතුන් සාමිචි යෙදෙනට.
¡Gracias!
හොඳයි. වසන්ත යගනායේ ගීතේ ගායනා කළේ රුකාන්ත ගුණතිලක සමග චන්ද්‍රලේක පෙරේරා. ඔව්, තාමත් වසන්ත ඉවර වෙලා නැහැ. අදත් ඇත්තටම නව ශ්‍රීලන්තෙත් අපි වසන්තය සනිටුහන් කරමින්, සූර්ය මංගල්‍යය සනිටුහන් කරමින් ඕක්ලන්ඩ් පකුරංග ප්‍රදේශයේ අලුත් අවුරුදු නැත්නම් බක්මහවුල්ලක් පැවැත්වෙනවා. විශාල තරුණ කොටස් ඊට සහභාගි වෙලා සිටිනවා. අපිට ඇතින්ටම උදේ එතෙන්ට ගිහිල්ලා පැය දෙකක් විතර කාලය ගත කරලා තමයි ආවේ. ඉතින් ඇත්තටම හරිම විනෝදජනකයි, ආකර්ෂණීයයි. ඒ සමගම ශ්‍රී ලංකාවේ දෙරණ රූපවාහිනී ආචාර්ය දෙදෙනෙක් ඇවිල්ලා ඉන්නවා මේ වාර්තා මේ වැඩසටහනක් වශයෙන් පටිගත කිරීම සඳහා. ඉතින් අවුරුදු මාසෙ තාම ඉවරනේ, සාමත් අවුරුදු රස විඳිනවා. අදන් කාන්තියට මොනවද කියන්න තියෙන්නේ?
ඔව්, ඉතින් තාම අප්‍රේල් මාසෙ ඉවර නෑනේ, මෙහෙ තාමත් අවුරුදු උත්සව පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ
එක්සත් ශ්‍රී ලංකා
සංගමය අනුග්‍රහයෙන්
හෙළමිහිර
කලාමංගල්‍යයේ පැවැත්වුණා. අපි ඒටත් සහභාගී වුණා. අද අවුරුදු උත්සවයක් පැවැත්වෙනවා, ඒටත් සහභාගී වුණා. ඉතින් හරි ප්‍රීතිජනකයි. ඒ මොහොත ගත කරනකොට හිතෙන්නේ ඉතින් අපි ලංකාවේ ඉන්නවා වගේ. ඇත්තම ලංකාවේ සියලුම මේ ජීවත් වෙන ගොඩක් මේ පුද්ගලයන් පැමිණෙනවා හැමෝම. ඉතින් හරි සන්තෝෂෙන් ඒ කාලය ගත කරන්නේ. ඉතින් හරි සතුටක් දැනෙනවා හිතට.
ඒ වගේම ඇත්තරම මේ මොකද මේ අපි හිතන්නට ඕනේ සමහර වෙලාවට මිනිස්සු ඒ මිනිස්සුන්ගේ හැටියක් මිනිස්සු කීප දෙනෙක් ඉන්නකොට එක්කහ වෙලා ඉන්නවා. ඊට පස්සේ ඒ 5 දෙනා 10 දෙනා 15 දෙනා 20 දෙනා 100 දෙනා 200 වෙනකොට ටික ටික වෙන කෙනා අදහස් වෙනස් වෙනකොට එක එකනා කැඩී බිඳියා. ඒක සබහා ධර්මයේ හැටියක්. ඒක අර දේශපාලන වගේ තමයි. නමුත් හුඟක් දෙනකොට හිතනද බොහෝ දෙනෙක් හිතනවා. නමුත් සමාජයට ක්‍රියාත්මක කරන්න ඒකට පෙළඹෙන්නේ නැහැ. ඒ වුණත් ඇත්තම කියනවනම් මේ විදිහට නැතුව කවුරු කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ කොහොඳ දෙයක් කරන්නේ. මේ කරන්නේ අපේ රටට ගැළපෙන දෙයක්, අපේ සංස්කෘතිය ගැනයි මේ කතා කරන්නේ. ඒක නිසා අපි ඒකට උදව් කරන්න නැත්නම් අපි ගිහිල්ලා අඩුම ගානේ සම්බන්ධ වෙලා මොහොතක් තමගේ කාලේ ගත කරලා එනවනම් ඒක අර සංවිධානය කරන අයට සෑහෙන රුකුලක් වෙනවා. ඒගොල්ලන්ගේ ව්‍යායාමේ සාර්ථක වෙනවා. ඔව්, ඒ නිසා අපි කියන්නේ මේ බොහෝ වෙලාවට අපි මේ අසන් ඉන්න අසන්නන්ට විශේෂ සඳහන් කරන්නේ ඔබ තියන්නේ විදිහට ඔබ දැන් ඕක්ලන්ඩ් නගරයේ වදිංචල සිටිනවනම් තවත් ප්‍රමාද නැහැ. පකුරංගා රියුස් පාරේ තියෙන ක්‍රීඩාංගනේ ටිරාකාව් පාක් කියන ක්‍රීඩාංගේ තමයි මේ අවුරුදු උත්සවය තියෙන්නේ. ඇතරම ඉතා හොඳට සරසලා ඒ වගේම ඒවට අනුග්‍රහය දක්වන යම් යම් සමාගම් වලින් ඒවට අනුග්‍රහය දක්වලා ඒ සමගම උත්කර්ෂ ලෙස පැවැත්වෙනවා. හොඳයි. අපි කාන්ති මොනවද මේ හොඳයි, මෙන්න මේ හොඳ කතාවක් දැන් අපි කියනකොටම ඇවිල්ලා තියෙනවා. මේ අපි කතා කරේ මේ සූර්ය මංගල්‍යය ගැනනේ. දැන් මේක ඊට වඩා වෙනස් මංගල්‍ය කතන්දරයක්. ලොවට මංගල සම්ප්‍රදායන් විවාහ පුද්ගලිකගේ ජීවිතයේ දෙවෙනි වර ඉපදීම ලෙසින් සැලකෙන නිසාම විවිධ සිරිත් විරිත් මුල් කරගත් සම්ප්‍රදායන් බොහෝයක්. මානසික ලෙසින් වූ ශාන්තිය සමග කුලගට පිවිසීම වෙනුවෙන් මෙම සම්ප්‍රදායන් බලපවත්වන්නේ ලෝකයේ විවිධ රටවල පවතින පුදුමාකාර සම්ප්‍රදායන් සමාජගත වෙලා. මුදල් ඇඳුම් වල ඇමිනීම ග්‍රීසියේ මංගල චාරිත්‍රයක් අතර මනාලි වල රංගනයේ යෙදෙන විට ඔවුන් සිරුරේ මුදල් පැලඳීම චාරිත්‍රයක් තියෙනවලු. ඒක නම් නරක නැහැ මේ කාලේ. එහෙම නේද? මුදල් පිළිබඳ විවාහයේදී විවෘතව කතා කරන්න විනයානුකූල නොවුනත් මෙම සම්ප්‍රදායදී මනාලි වල නර්තනයේදී ඔවුන්ගේ ඇඳුම් වල මුදල් අමුණනවලු. මං ඊළඟට තව එකක් තියෙනවා. මංගල්‍යයේ මාසයකට පෙර පටන් ඇඳීම. ඒකනම් නිකම්ම හිතන්නේ සාමාන්‍ය දැනනම් මම හිතන්නේ මේ බොහෝ වෙලාවට මේ මගුල් කතා කරොට දෙමාපියන්ට කෙසේ හිතත් දෙමාපියන්ට තැනෙනවා. මනාන මනාට තැනෙනවා. මොකද යන ගාන බැලුවා. ඔව්, ඉතින් අපි නිකන් කියන්නේ කතාවට. චීනී ඔමෝස් පුද්ගලයන් අතර පවතින ඇඳීමේ චාරිත්‍රය අමුතු මංගල සිරිත් අතරින් වඩාත් වැදගත්. මෙම සිරිතුල්ටම මනාලියගේ ඇඳිල්ල පටන් ගැනීම විවාහයට මාසයකට පෙර ඇතු වෙනල්ලු. දිනකට පැය බැගින් ඇඳීමට පටන් ගන්නාත් වගේම මුල් දින 10න් පසුව ඇගේ අම්මාත් දෙවන දින 10න් පසුව ආච්චිත් අවසාන දින 10දී පවුලේ සියලුම සමාජිකයන් මෙම ඇඳීමට එක්වීමේ චාරිත්‍රය පවත්වනවලු. අනිත් එක මේවා බලනකොට ඇත්තමයි දැන් ඔබලා අහලා නැහැ කසාද වැඳීම සොහනකදී විවාහ මංගල්‍ය ගැන ඉතා විනෝදකාමී අවස්ථාවක් නේ. මේ ප්‍රීතිමත් අවස්ථාවෙදී විවිධ ප්‍රදේශයන්ගේ විවිධ චාරිත්‍ර අනුගමනය කරනවා. රුසියාවේ විවාහ යෝජිපතින් මේ වෙනින් විශේෂ ස්ථානයක් තෝරාගන්නේ. බොහෝ විට ඒ උන් තෝරාගන්නේ මොස්කව නගරයේ මේගිය සොල්දාදුකගේ සොහන් කොටා කතල ස්ථානය. සාමාන්‍ය මේ ඉතා අසුම ස්ථානයක් ලෙස අපි හිතුවට උන් සැමියා සමග ජීවත් වූ ජීවිත කාලයේ බැඳීම වඩාත් තහවුරු කිරීමට මේ වාගේ ස්ථානයක විවාහයෙන් වඩාත් යෝග්‍ය බවයි අදහස් කරන්නලු. ඇත්තටම ඉතින් මේ ගත්තාම නම් මරණයක් වාගේ තමයි සමහර කියන්නේ ජීවිතයේ තියෙන විහිළුවට කියනවා. නමුත් අභාග්‍ය දවසම දවස කියලා කියන්නේ. ඊළඟට හෙන අමෝස්තර ඉන්දියා මැද පෙරදිග අප්‍රිකාවේ ප්‍රදේශයන් පවතින විවාහ සම්ප්‍රදායන්වල හෙන අමෝස්තර මගින් අත් අලංකාර කරගන්නවා. මාලියේ තරුණ බව සහ අලංකාරය වෙනුවෙන් මෙම මෝස්තර ගැන්වීම සිදුවන්නේ විවාහ මංගල්‍ය අනිවාර්ය චාරිත්‍රයක් නිසා. ඊළඟට තමා කැමති මනාලය තෝරා ගැනීම නයිජීරියානු සම්ප්‍රදායන්ට අනුව තරුණියට තමන්ගේ සහකර තෝරා ගැනීම අයිතිය ලබා දීලා තියෙනවා. කාලය නිර්ණය කරගත් දිනකදී තරුණ තරුණියන් අලංකාර ලෙසින් සැරසෙනවා. එයින් පසුව ඔවුන් තම තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරගෙන සියලු කටයුතු අවසානයේදී තරුණියට තමා කැමති තරුණයන් තෝරා ගැනීමට අවසරය තියෙන්නේ. දැන් මේ වාගේ වැඩසටහන සමයට අපි රූපවාහිනියල දැකලා තියෙනවා. එහෙම නේද කාන්ති?
ඔව්.
ඊට පස්සේ අනිවාර්යයෙන්ම දරුවන් දෙදෙනෙක් විවාහයෙන් පසුව බද්ධව ඇති ඉදිරි සංසිද්ධිය කියන්නේ දරුවන් ලැබීම. දරුවන් වෙනුමු සීමාව නැතම් රටවල පවතින අතර තමාගේ අභිමතය පරිදි දරුවන් ලැබීමට බොහෝ රටවල් අවසර තියලා තියෙනවා. එක් දරුවෙකුට සීමාන අවස්ථාවක් තියෙනවා. ඇත්තම සීමා කර ගැනීමක් නෙවෙයි. ඔවුන්ට දෙවෙනි දරුවෙක් වෙන හැකියාවක් නොමිතන තරමටම ජීව සංසිද්ධීන් හේතුපාදක වෙලා. ඒත් දකුණු සුඩානයේ ගෝත්‍රිකයන් අතර පවතින විවාහ සම්ප්‍රදායන්ට අනුව ඔවුන් අනිවාර්යයෙන්ම දරුවන් දෙදෙනෙක් ලැබිය යුතුයි. එසේ හැකියාවක් නොමැති බිරිඳ දික්කසාද කිරීම තරම් තත්ත්වය දරුණුයි. එනිසා විවාහයේදී මනාලියට ලබා දෙන එකම ප්‍රාර්ථනාව වෙන්නේ කෙසේ හෝ මෑට දරුවන් දෙදෙනෙකු ලැබේවා කියන ප්‍රාර්ථනය කරන්න. ඊළඟට මාළුවකකින් සහ වේවැලකින් පහර. ඒක නම් නරක නෑ. දකුණු කොරියාවේ මනාලිය ප්‍රථම රාත්‍රිය ගත කිරීමට පෙර ආතුව මාළුවකකින් සහ වේවැලකින් පහර ලබන්නට ඕනලු. මිතුරන් විසින් මනාලියගේ යටිපතුලට මාළුවකකින් සහ වේවැලකින් පහර දෙන්නේ. දැන් ඉතින් තනිකඩ ජීවිතය අවසානයි යන සංකේතවත් කරමින් සිදු කරන මේ පහර දීම නිසා මනාලියට ඉදිරි ජීවිත වෙන ශක්තිය ගොඩ නැගෙනවා කියලා තමයි අපේක්ෂා කරන්නේ. තල් මස් දතක් මනාලියට ඉත අලංකාර දූපතක විසින ෆීජි වැසියන්ගේ මංගල සම්ප්‍රදායන් අතර මනාලයාගේ පියා විසින් තල්මස් දතක් මනාලියට ත්‍යාගයක්සේ ලබා දීම සිදු වෙනවා. මේ සංකේත වන්නේ මනාලයාගේ වටිනාකම සහ අනාගතයේදී තමාගේම දිනයක් ලෙසින් පවුලට බාර ගන්නා බවට වූ මනාලයාගේ පාසයෙන් වෙන සහතිකයක්. කාන්තාව ගසක් සමග විවාහය ඉතාම දෛවී උපත සිද්ධියක් වෙන නිසාම මනාලි වෙලා කදිනත ගැනීම තීරණාත්මක සාධකයේ වෙන්නේ කේන්දරේ. කාන්තා අත් කේන්දරේ යම් යම් ග්‍රහ පිහිටීම් අනුව වැඳ බියෝගේවත් විවාහයෙන් පසුව සැමියා මේ යන ග්‍රහ පිහිටීම් තියෙනවා. ඒ නිසාම යම් යම් අපල උපද්‍රවයන්ගේ නිවාරණය වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙතක් තියෙනවා. ඉන්දියාවේ සම්ප්‍රදායක් බවට පත් තියෙන මංගල්‍ය චාරිත්‍රයක්. එෙහිදී අපල දුරුවීම පිසි කාන්තාව ගසක් සමග විවාහ වීම සිදෙනවා. එයින් පසු ගස කපා දැමීමෙන් සිදුවෙන්නේ විවාහයට අපේක්ෂිත කාන්තාවන්ගේ සියලු අපල ගහ විසින් බාරගත් නිසා ඇගේ ඉදිරි ජීවිතයේ පැවති අපල දෝෂ සියල්ල අවසාන වූ බවට සහතිකේ මෙන්න. ඉතින් තවත් තියෙනවා ඊටු ටික මේ කාන්ති සම්බන්ධ කරයි. ඒ කියන්නේ මේ විවාහ චාරිත්‍රය ගැන.
තවත් එකක් තියෙනවා හෙන්දක් තාගයක් වශයෙන් දෙනවා කියලා. විවාහයෙන් පසු සැමියාගේ කුසගිනි ආහාර සකස් කරන්නේ බිරිඳ විසින්. ඒ සාමාන්‍ය ජීවිතයේ වේවුත්තකුණත් වේල්සේ මනාලියා විසින් මනාලියට හෙන්දක් තාගය කරන්නේ මෙම සංසිද්ධිය සිහිපත් කිරීම සඳහා. වාසනාවන්ත කාලයේදීත් අවසනන්ත කාලයේදීත් තමා සමග ජීවිතේ දුක සැප බෙදා දෙන්නේ ඔබ යන අර්ථයත් මෙහි පරාවර්තනය වන බව තමයි අදහස් කෙරෙන්නේ. ඒ වගේම තවත් අපූරු චාරිත්‍රයක් නීරස සහ අපූල ගන්ධයන්ගෙන් යුතු ආහාර. මංගල උත්සවයන්ද රසවත් සහ අලංකාර වූ විවිධ ආහාර පන්‍යන්ගෙන් අනුනායි. එහෙත් ස්කොට්ලන්තයේ මංගල්‍යයන්හි දිනම් මේ ප්‍රණීත ආහාර පාන වෙනුවෙන් එතරම් වැදගත් කමක් හිමිවන්නේ නැහැලු. මනාල යුවලට පැමිණ සිටින්නම් වෙතින් එල්ලවන්නේ ඉතාමත් නීරස සහ අපුල ගන්ධයන්ගෙන් යුක්තු ආහාරලු. මෙම යුවල පැමිණ සිටින පිරිස් වෙතින් ලබා දෙන මෙම ආහාරයන්ගෙන් පුසුඹ ආග්‍රහණය කළ යුතුලු. එයින් අර්ථවත් වන්නේ අනාගතයේදී රළු ආහාරයන්ගෙන් වූ ඔවුන් දෙදෙනා වෙනසක් නොමැතිව සමගිව වෙසෙන බවට වූ සහතිකයයිලු. ඒ වගේම තවත් අපූරු චාරිත්‍රයක් තියෙනවා මනාලයා උඩපැනීම. ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් මංගල චාරිත්‍ර වහල් යුගයේ පටන් පැවතෙන අතරේ එහි යම් යම් සම්ප්‍රදායම් තවමත් ශේෂව පවතිනවලු. මෙහිදී නිර්මාණය කරනු ලබන රෝද හතරක් මංගල කේක් ආකෘතිය විශේෂිත නිර්මාණයක් වෙනවා. මනාලිය සුදු පැහැති මංගල සැරසුම් ගෞමකින් සැරසිය යුතු අතර මංගල ගීතයට අනුව යුවල නර්තනයේ යෙදිය යුතු වෙනවා. ඒ අතරම පසුබිමෙන් ආගමික ගීතද ගායනා වෙනවා. මෙහිදී මනාලයාගේ උඩපැනීම සිදුවන අතරින් අර්ථවත් වන්නේ දෙදෙනාගේ එකමුතුවෙන් නව යුගයක් ආරම්භ වන බවයි. අපෝ මංගල
ගන්ධලේ කපිරා ගායන මුල් යුගයේ ගායනා කළ ගීතයක්.
කිලෝමීටර් 4000ක් අපූරු දුම්රිය ගමනක්. දුම්රිය ගමන් සම්බන්ධ ඔබට මෙන් මටද විවිධාකාර වූ අත්දැකීම් තියෙනවා. මේ කීමට යන්නේ ඔබත් මමත් මෙතෙක් ලබා ඇති දුම්රිය අත්දැකීම් වලට වඩා වෙනස් වූ කතාවක්. කිලෝමීටර් 4000කට අධික දුරක් එක දිගට දින හතරක් පුරා දිව යන අපූර්ව දුම්රිය ගමනක් ගැන. ඒ අපූර්ව දුම්රිය ගමන ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත අතර දිව යන අතර මේනම් කොට ඇත්තේ ඉන්දියානු පැසිෆික් දුම්රිය ගමන ලෙසින්. ඉන්දියානු සාගර කලාපයේ පිහිටි පර්ත් නුවර සිට පැසිෆික් සාගර කලාපයට අයත් සිඩ්නි නුවර දක්වා දුම්රිය ගමන් කිරීම මෙලෙස නම් කිරීමට හේතු වෙනවා. එසේම මේ ලොව ආකර්ෂණීය හා දීර්ඝතම දුම්රිය ගමන් සේවාවක් ලෙසද හඳුන්වන්න පුළුවන්. බටීර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරින් ආරම්භ වන මේ දුම්රිය ගමන ඇඩිලේඩ් හරහා සිඩ්නි නුවර දක්වා ගමන් කරනවා. ගමනේ සම්පූර්ණ දුර කිලෝමීටර් 4352ක් වන අතර එම කාලයේ ගමන් කිරීම සඳහා ගතවන ගණන දින 4ක්. ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරන්නේ 49 හැරදි ඩීන් ඩුකා. ඔහු පර්ත් නුවර දුම්රිය ස්ථානයේ සිටි තාමත් කාර්යබහුල ලෙස දුම්රිය නැගීමට පැමිණ ආගන්තුක අමුත්තන් සියල්ල පිළිගනිමින් ඔවුන්ට අවශ්‍ය කරන ආගන්තුක සත්කාරය නිසි පරිදි සිදුවෙන්නේ දැයි සොයා බලනවා. දුම්රිය ගමන සඳහා 30 දෙනෙකුට ආසන දුම්රිය කාර්ය මණ්ඩලය සහභාගී වෙනවා. දුම්රිය ගමට සියල්ල සූදානම්. දින 4ක් පුරා මේම දුම්රිය ගමන දිව යන බැවින් දුම්රිය ගමන් ගන්නා ආගන්තුක මගී මනසට අවශ්‍ය කරන විදාව නිවා ගැනීම සඳහා වයලීන වාදකයෙකුගේ යෙදුම මෙම දුම්රිය ගමනට එක්වීමට නියමිතයි. ඔහු නමින් රෝස්. පර්ත් නුවර නැගිටින දුම්රිය ස්ථානයෙන් ඊස්ට් පර්ත් ගමන ආරම්භ වන අතර මෙම දුම්රියේ දිග මීටර් 750ක් පමණ වෙනවා. දුම්රිය කාර්ය මණ්ඩලයේ එකිනෙකට සමාන නිලැඳුමකින් සැරසී සිටින අතර ඔවුන් දුම්රිය මැදිරිවලට ගමන් කරමින් දුම්රිය මැදිරිවල සිටින ආගන්තුක අමුත්තන්ට අවශ්‍ය කරන සත්කාරක සේවා සැපීම සිදු කරනවා. දැන් වෙලාව උදෑසන 10යි. සියල්ල සූදානම්. කලමනාකරණයේ හඬ ඇසෙන්නට වෙනවා. විධානයේ ලැබීමත් සමග ගමන ආරඹනවා. මෙම ඉන්ද්‍රාණ දුම්රිය ගමන අතරමැද සපාරි සහ චාරිකා සමන්විත වන ලෙස මෙම ආකර්ෂණ සංචාරක ගමනක් ලෙස නිර්මාණය කරලා තියෙන්නේ. ඉදිරියට ඇතෙන විට නොපෙනී යමින් රාත්‍රී අන්ධකාරයේ දුම්රිය වෙලා ගන්නට පටන් ගන්නවා. ඉන්දියානු පැසිෆික් දුම්රිය ගමනේ ආරම්භය 1970 දශකයේ දක්වා අතීතයට දිව යනවා. ඕස්ට්‍රේලියාව තුල ජනපද ඇතිවීමේදී ඕස්ට්‍රේලියාවේ නගරවල තැනින් තැන ඇති වූ ජනාවාස නිසාම විවිධ ප්‍රාන්තවල ජීවත් වන ජනතාව අතර සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා මේ දුම්රිය ගමන මහත් ප්‍රයෝජනයක් වුණා. ඕස්ට්‍රේලියාවේ දුම්රිය ගමන් සේවයේ ඉතිහාසය 1854 දක්වා අතීතයට දිව යන අතර ඒ මෙල්බර්න් නුවරින් ආරම්භ වුණේ. දුම්රිය ගමන අතරමැද දුම්රිය 6කට පමණ මාරු වීමට සිදුවනවා. මේ වළක්වැනි ගැනීමට ඉන්දියානු පැසිෆික් දුම්රිය ගමන 1970 වර්ෂයේ ජනවාරි මාසයේදී පමණ ආරම්භ වුණා. මේ පිළිබඳ තවත් විස්තරයක් තියෙනවා අපි ඒ නැවත අසමු මේ සිද්ධාක් අහලා.
ඕපා ඉන්දුමති සමග ලක්ෂ්මන් රොඩ්රිගෝ.
Sunduri
ඉස්සලා සඳහන් කරන්නේ මේ කිලෝමීටර් 4000ක් තියෙන අපුරු දුම්රිය ගමක් ගැන. ඉතින් කිසිදු වංගුවක් නැමැතුව මේ ඍජු දීර්ඝමත දුම්රිය පාර දෙතේ ආයතනයේ ඔසලයේ තිබෙන එක දිගට තියෙන ඉන්දියානු පැසිෆික් දුම්රිය ගමන් කරන කලාපයේට මේ දුම්රිය එක දිගට කිලෝමීටර් 400ක් පමණ දුරක් කිසිදු වංගුවක් නැමැතුව ඍජුව තියෙනවා. නලබු කලාපය හරහා යදීන මේ දුම්රිය ගමන මග දෙපස කිසිදු ජීවියෙකුව දැකීම බොහෝ විට ඉතා දුෂ්කර කටයුත්තක්. දුම්රිය මැදිරි තුලදී සුවපහසුලෙ හදා ගැනීමට අවශ්‍ය කරන පහසුකමුත් තියෙනවා. ඉතින් මේ ගමන් ගන්න දුම්රිය ආසන දුම්රිය ඇඳන් බවට පරිවර්තන කරගන්න පුළුවන්ලු. දීර්ඝ දුම්රිය ගමනකදී මගින් හට උදෑසන ආහාරය රස භෝජන සියලු විඩා නිවාදම අලුතින් දිනේට සූදානම්ට අවශ්‍ය ශක්තිය සහ උණුසුම ලබා දෙනවා. දුම්රිය ගමනේදීන මගින් උදෑසන ආහාර ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ විශාලතම බැටළු ගොවිපළ ආශ්‍රිතව රොලිනා නම් කලාපයේ සූදානම් කරලා තියෙනවා. සමහර අවස්ථාවල දුම්රිය ගමන ප්‍රමාද වන්නේ නම් එවැනි මග දෙපස නතර කිරීම වෙනුවට දුම්රිය තුලදීම උදෑසන ආහාරය ලබා දීමට සියලු කටයුතු සූදානම් කරලා. මෙම ගමන අතුරුදිදී මගින්ගේ විඩාව නිවා ගැනීම සඳහා ආස්වාදජනක බිත්තර කෝප පානයක් ලැබෙනවා. රස ආස්වාදයේ ජවන අවස්ථාවක් ලෙස මේ සඳහන් කරන්න පුළුවන්. ගමනාගමනයේදී කෙටි කතා නවකතා කියවීම ප්‍රහේලිකා පෙරවීම පුවත්පත් කියීම ආදී විවිධාකාර වූ කාර්යයන් හිමිනන බවත් දකින්නට පුළුවන්. ප්‍රවාහන පහසුකම් සපයන ඔවුන්ගේ මෝටර තාදීද මෙම දුම්රිය අංගන සමග එකතු කොට ඉන්දියානු පැසිෆික් දුම්රිය ගමන සමගරාගෙන යාම විශේෂත්වයක්. යම් ස්ථානකින් මගින් බැහැලා යනකොට ඔවුන්ගේ මෝටර රථයේ මේ ස්ථානයේ ලබාගෙන නැවත තමන්ගේ පෞද්ගලික ගමන්වල යෙදීමටත් අවස්ථා සපයලා. දුම්රිය ගමන් කරන මගින්ට අවශ්‍ය කරන ආහාර පාන සැපීම සඳහා මින් බෙන් හියු ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඔහු ප්‍රධානය ලෙස කටයුතු කරන නිසා විටින් විට මෙම ස්ථානයන් සැරිසරමින් අඩුපාඩු සම්බන්ධ දැඩි විමසිලිත භාවයක් දක්වනවා. දුම්රිය ගමන් ගන්නා කාර්ය මණ්ඩල සඳහා වෙනම ස්ථානයක තමන්ට නියමිත සේවාමූල රාජකාරිවල නිරත වීම සහ වේතු ගැනීම සිදු කරනවා. ආහාර ලබා දීමදී දුම්රිය ගමන් ගන්නා මාර්ගයට අනුව අනන්‍ය විශේෂ ආහාර පවතින්නේ නම් ඒවට ලබා දීමට අරක්කැමියන් එහෙම නැත්නම් කෝ කියන් උත්සුකයි. මේ ගමනේ සුවිශේෂිතම කොටස වෙන්නේ එක දිගට කිසිදු වංගුවක් නොමැතුව දිවයින ලොව දීර්ඝතම දුම්රිය මාර්ගය එනම් කිලෝමීටර් 445ක් පුරා දිවයින දුම්රිය ගමන බොහෝ දෙනෙකු නවකතා හෝ පුවත්පත් කියමින් කාලය ගත කරන බව දක්නට පුළුවන්. වියදම් අඩු සහ කාලය අඩුවෙන් ගමන් ගන්නා ගුවන් සේවා පවතින නමුත් මෙම දුම්රිය සේවා යොදා ගැනීම විශේෂ අරමුණු වන්නේ ආරාධිත අමුත්තන් සහ සංචාරකයන් සඳහා ආස්වාදජ ජනක විනෝද චාරිකාවක් ලෙස මෙම ගමනට සහභාගී වීමලු. ඉන්දියානු දුම්රිය සේවයේ නැගෙනහිර ප්‍රයත්නවර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වෙලා සිඩ්නි නුවර දක්වා විවිධ කාලගුණ හා දේශගුණ කලාපයන්ද විවිධ භූමිෂමතා කලාපයන්ද පහසු කරමින් මේ ගමන්නා ගමින්ට මගින්ට අපූර්ව අත්දැකීමක් ලබා දීම තමයි මෙහි සුවිශේෂත්වය. ඉතින් ඔන්න ඔබටත් පුළුවන් මම හිතන්නේ සාමාන්‍යයෙන් සැලකිය යුතු බලපෑමක් දැනට ඇති. අපිත් බලාපොරොත්තුවක් තියෙනවා මේ ඉන්දියන් පැසිෆික් මේ දුම්රිය ගමන යන්නට පුළුවන් වේවි කියලා අපි අපි ඕක්ලන්ඩ් වෙලින්ටන රහ තියෙන ඉන්ටා ඉලන්ඩ් නැත්නම් ඉන්ටේ නෝත්ලන්ඩ් එක්ස්ප්ලෝරර් කියන මේ ගමන නර්මල තියෙන පැය 10ක් විතර හරිම ලස්සනයි. ප්‍රධාන පාරවල් වලින් බැහැරට සාමාන්‍ය ගම් ඊළඟට හිමකඳු එවාගෙම ගොවිපළවල් මැද පහු කරගෙන තමයි ඉතාම දර්ශනීය ස්ථාන පසු කරගෙන යන්නේ.
කාන්ත දර්ශනීය ස්ථාන
නරඹ. එසමග ඔබ දන්න දකුණු සවුත් ආයිලන්ඩ් වල තියෙන ක්‍රයිස්ට්චර්ච් නගරයේ සිට ග්‍රේමවුත් දක්වා ඇල්පයින් කියන දුම්රිය ස්ථානේ ලෝකයේ තියෙන හොඳම දර්ශනීයම දුම්රිය ගමන් පහෙන් එකක් මේක. ඉතින් ඔබ පුළුවන් නම් වතාවකරි මේ ගමන ගියොත් මම හිතන්නේ ඔබ අපි මේ කියන රසය ඇස් දෙකින් ඉදී. එහෙමනම් අපි තවත් ගීතයකට යන්නට පෙර අපි තවත් ගීතයකට යමු. අපි බලමු. Dear Andhiran listeners, as normal this Sunday
Sinhala Kerala news, interviews and Sinhala music. Kami
Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you miss the show, you can listen again online.
planetaudio.org.nz/randirana.
තිරිමාන්න ගායනා කරන මෙම ගීතයට සම්බන්ධ වෙලා ඉඳමු. තරුණ ගායක
අත්තට මට දෙනවා නම් ඈතට ඈතට ඉගිලෙන්න මං ඔබව සොයාගෙන මොහොතින් දෙනවා කැදැල්ල වෙත අරගෙන යන්න පින් කෙරෙල්ලියේ ඔබ අහගෙන ඉන්නවද මේ සුන්දර කතාවේ තේරුම දන්නවද මං ඔබට මොන තරම් ආදරෙයිද ඔබ ආයෙත් අහනවද මේ මට විශ්වාසයි අපි දෙන්නා දැන් දෙදෙනෙක් නොවෙන වග අපි දැන් අපේ වග වගේ දැනුණා ඔ මට දැනුණා සෙලවෙන හදවත හිමින් සැරේ අත වෙනුවා අත වෙනුවා එක අහසක් එකම සඳක් තනිතරුවක් මං මොනව කරන්නද ඇත්තට මගේ හිත හරි කලබල වෙනවා මහ සාගර වගේ තෙම මගේ හිත ඇතුලෙත් විප්ලවයක් වෙනවා මල් මත සුවඳ රේණු ඉඟි මරුවා ඔඟි මරුවා ඔය තොල් පෙති මත මගේ දැඟි නිදඟ කෙරුවා දඟ කෙරුවා මල් යායක් සොඳුරු පෙමක් පොද වැස්සක් තෙම් වසන්තයක් දී හරි ආදරයෙන් අපේ ලොව සැරිසරුවා අතහා ගන්නත් බෑ මේ සුන්දර කරුවා ආදර හිමි කරුවා ලස්සන අත්තට මට දෙනවා නම් ඈතට ඈතට ඉකිලෙන්න මං ඔබව සොයාගෙන මොහොතින් නෙනවා කැදැල්ල වෙත අරගෙන යන්න එම් කිරිල්ලි ඔබ අහගෙන ඉන්නවද මේ සුන්දර කතාවේ තේරුම දන්නවද මං ඔබට මොනතරම් ආදරෙයිද ඔබ ආයෙත් අහනවද නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන් දෙදෙනෙක් නොවෙන වග අපි දැන් අපේ වග
ඔව් කාන්ති
ඔව් ඉන්දියාවේ දොරවල් නැති ගම්මානේ ඥානි සිංහාපූර් ඉන්දියාවේ ඇත පිටිසර ගම්මානයක් මුම්බයි නගරේ ඉඳලා කිලෝමීටර් 300කට වඩා දුරින් තියෙන ගම්මානයක් හොරකම් මැරකම් අපරාධ කියන්නේ මේ ගම්වැසියන්ට ආගන්තුක දේවල් ඒ නිසා මේ ගමේ මිනිස්සු තමන්ගේ ගෙවල් දොරවල් වටිනා කියන දේවල් වල ආරක්ෂාව ගැන හැටි සැලකිලිමත් වෙන්නේ නැහැ ඒව ගමේ කවුරුවත් තමන්ගේ මෝටර් රථ බෝට් මෝටර් සයිකල් පාපැදි වලට අගුළු දාන්නෙත් නැහැ. කඩේ හිමියෝ රාත්‍රී කාලයටවත් තමන්ගේ කඩ සාප්පුවල දොරවල් වහන්නේ නැහැ. මිල මුදල් සේප්පුවල දාලා අගුළු දාන්නෙවත් නැහැ. ගෙවල් වල උනත් වටිනා කියන දේවල් අල්මාරි වල සේප්පුවල දාලා අගුළු දාන්නේ නැහැ. කොටින්ම මේ ගම්මානේ ගෙවල් වලට දොරවල් ඇත්තෙත් නැහැ. තියෙන තිරයක් දාන්න පුළුවන් ලියුලු වස්සක් විතරයි. ඒකත් ඒ නිවසියන්ගේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා කරන්න ඌමනා හින්දා මිසක් හොරහතුරු බය කරන්න නෙවෙයි. මෙහිම දොරවල් නැති හොරහතුරන් නැති ගම්මානයක් ගැන ඔබ මීට කලින් අසාවත් නැතුව ඇති. ඉන්දියාවේ ශානි සිංහාපූර් ඒ වගේ ගම්මානයක්. තමන්ගේ දේපල වල කිසිම විදිහක භෞතික ආරක්ෂාවක් ඕමනාවක් නැති බව මේ ගම්වැසියෝ විශ්වාස කරනවා. දෙවියන් තමයි ඔවුන්ගේ එකම ආරක්ෂකයා. ශානි නම් ඔවුන්ගේ දෙවියන් ඔවුන් සියලුම සොරසතුරු කරදර වලින් ආරක්ෂා කරන බව ඔවුන් විශ්වාස කරනවා. කවුරු හරි කාගෙන් හරි මොනම දෙයක් හරි හොරකම් කරනවා නම් ඒ කෙනාව ශානි දෙවියන්ගේ ශාපයට බඳුන් වෙනවා කියලා තමයි උන් තදින්ම විශ්වාස කරන්නේ. ශානි කියන මේ Hindu දේවතාවා හොරකමට වංචාවට තදින් කිපෙන එවැනි වැරදි වලට මිනිසුන්ට තදින් දඬුවම් කරන දේවතාවෙක් කියලා උන්ගේ විශ්වාසය. හොරකම් කරන ඇයට ශානි දේවතාවගෙන් බොහොම දරුණු දැඩි දඬුවම් හිමි වෙන බව ගම්මු කවුරුත් විශ්වාස කළා. ඒ නිසාම පහුගිය අවුරුදු 300ක කාලයක් පුරාවට මේ ගමේ කිසිම ගෙදරකට දොර ජනෙල් අවුළු වමනා වුණේම නැහැ. මේ ගමේ ඇති පුදුමාකාර විශ්වාසය ගැන කියවෙන පුරාවෘත්තය නම් අවුරුදු 100 ගණන් පැරණි කතාවක්. එක්තරා කාලයක මේ ගම්මානයට මොරසූරණ වැස්සක් එක්ක ගංවතුරක් ඇති වුණාලු. ඒ ගංවතුර බැහැලා ගියාම ගමාද්දරින් ගලාගෙන යන ගංගාවේ ඉවුරේ ඉන්න මිනිස්සුන්ට දකින්න ලැබිලා තියෙන අමුතු දෙයක්. ගංඉවුරට ගහගෙන ආපු බර විශාල කළුගල් පුවරුවක්. ගමේ මිනිස්සු මේ ගල් පුවරුවට අත තිබ්බාම මේ ගල් පුවරේ ලේ වැහසෙන්න පටන් අරන්. ඒ නිසා ගම්මු මේ අද්භූත ගල් පුවරේ ඈත් වෙලා ඉන්න පරිස්සම් වෙලා. මේ සිදුවීමට පස්සේ දවස් කීපෙකින් මේ ගමේ ප්‍රධානියා අමුතු හීනෙකුත් දැකලා. ගමේ ප්‍රධානියට සිහිනෙන් පෙනී වුණු ශානි දේවතාව කිව්වේ මේ ගල් පුරුව කියන්නේ වෙන කවුරුත් නෙමෙයි තමන් තමයි කියලා. තමන් මේ ගමේ දිගටම නවතින්න කැමති බවත් ඒ නිසා මේ ගල් පුවරුව ගමේ තැනක තැන්පත් කරන්න මිනිසුන් යදවන්න කියලා ශානි දේවතාව ගම් ප්‍රධානියට සිහිනෙන් කියලා. ඒ වගේම තමන්ට මුළු ගම්මානේ දිහාම බලා ඉන්න පුළුවන් තැනක මේ පුවරුව තැන්පත් කරන්න කියලා ප්‍රධානියට අණ දීලා. පහුවදාම ගමේ මිනිස් හේරම එකතු වෙලා මේ බර ගල් පුරෝ උසාගෙන ගිහිල්ලා ගම මැද්ද තියෙන උස්ම පීඨිකාවක තැන්පත් කරලා. දැන් ඉතින් ශානි දේවතාව තමන්ගේ ගම දිහා රැ බලා ඉන්න නිසා තමන්ගේ ගමට තවදුරටත් වෙනත් ආරක්ෂාවක් උමන නැති බව ඔවුන් හිතුවා. ඒ නිසා ඔවුන් තමන්ගේ ගෙවල් දොරවල් වල දොර ජනෙල් පවා ඉවත් කළා. දිවාර දෙකේම දෙවියන් දිවස් වෙලාගෙන ඉන්න ගම්මානයක දොරවල් තියෙන එක දෙවියන්ටත් අපහාසයක් කියලා ඔවුන් හිතන්නේ ඇති. එදා ඉඳන් මේ දක්වාම මේ චාරිත්‍රය මේ ගමේ පැවතගෙන ආවා. කාලයත් එක්ක මේ ගැන ජනප්‍රවාද කතන්දර ගොඩක් එකතු වුණා. මේ ගමට ආපු හොරුන්ටත් වෙන අවාසනාවන්ත ඉරණම ගැන කතන්දර ඒ කතා ගොඩේ සෑහෙන්න තියෙනවා. හොරකමක් කරන්න හිතාගෙන ගමට ඇවිදින් ඒක කරගන්න බැරුව ගමෙන් පිට වෙන්න උත්සාහ කරත් මුළු රෑ පුරාම ඇවිද්දත් උදේ වෙනකොටත් හොරෙකුට ගමෙන් පිට වෙන්න බැරි බව ඒ කතා වලින් කියවෙනවලු. ඒ වගේම තමන්ගේ ගෙවල් වලට දොරවල් සවි කරන්න අයට අත්තන අයහපත් විපාක ගැනත් මේ ගමේ ගොඩක් කතන්දර තියෙනවලු. 1990 දශකයේ වෙනකල්ම මේ අපූරු ගම්මානයේ ගමින් පිටත වැඩි දිනක් දැනගෙන හිටියේ නැහැ. ඒ 90 ගණන් වල මේ ගම ගැන හැදුණු හින්දි චිත්‍රපටියක් නිසා මේ ගමට පුදුම ප්‍රසිද්ධිය ලැබිලා ඉන් පස්සේ ගමට සංචාරකයන් ගලාගෙන එන්න පටන් අරන්. ඒ සමහරු නම් කියන්නේ මේ කතන්දර සිංගප්පූර් ගම්මානයට සංචාරක ආකර්ෂණය ලබා ගන්න අරමුණේ නිර්මාණය කරපු කතා කියලා. ගමේ අපරාධයක් කොරකමයක් සිදු වුණත් ගමේ ප්‍රධානින් සහ ගමේ දේවස්ථානය එකතු වෙලා ගමේ හොඳ නම ආරක්ෂා කරන්නට ඒ අපරාධ ගැන තොරතුරු යට ගන්නවා කියලා යොන් කියන්නේ. කොහොම වුණත් සංචාරක ආකර්ෂණය වැඩි වෙනවත් එක්කම ගමට පොලිස් ස්ථානයකුත් ලැබිලා. මේ ගම ගැන තොරතුරු හොයාගෙන ආපු ජනමාධ්‍යවේදී මේ පොලිස් ස්ථානයට ගිහින් ගම ගැන එකතු කරගත්ත තොරතුරු වලට අනුව නම් පහුගිය අවුරුදු 6 ඇතුළත මේ ගමනනුත් සැලකිය යුතු තරමේ අපරාධ සිද්ධීන් 46ක් වාර්තා වෙලා තියෙනවා. මේ අපරාධ 46 11ම හොරකම් පිළිබඳ සිදුවීම් කියලා තමයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි, ශානි දේවතාවන් කියන ගල්පෝරුව වැඩ ඉන දේවාලයට එන සංචාරකයන්ගේ මුදල් පසුම් මේ පිප්පොට් ගහන එක නිරන්තරව සිද්ධ වෙනවලු. ඒ වගේ සුළු සිදුවීම් පොලිස් පොතේ ලියවෙන්නේ නැහැ. කොහොම වුණත් ඒ ගමට පොලිසියක් තියෙන එක මේ ගම ගැන තියෙන කතන්දර බොරුයි කියලා ඔප්පු කරන්න හොඳම සාධකය. මේ ගම්මානයේ කීර්ති නාමය විනාශ කරන පළමුවෙනි සිදුවීම සිද්ධ වෙන්නේ 2010 අවුරුද්දේ. ඒ ගම්මානයේ බලන්න අපු සංචාරකයේ වාහනයක රුපියල් 35,000ක මුදලක් නැතිවීමත් එක්ක ඊට පස්සේ ඒ විදිහට රන් බාණ්ඩ වැනි සොරකම් සිද්ධ වෙලා තියෙනවා. ශානි දේවතාවුන්ගේ බලපරාක්‍රමය බිඳිලා ගිහිල්ලාද, එහෙම නැත්නම් ශානි දේවතාවුන්ට වඩා මිනිස්සුන්ගේ බලය වැඩි වෙලාද මන්ද, දැන් ශානි සිංහල්පූර් ගම්මානය වෙනස් වෙමින් පවතිනවලු. 2001 අවුරුද්දේ මේ ගමටත් බැංකු ශාවක් රවල් ලැබුණා. මේ බැංකුවට වීදුරු දොරක් සවි කෙරුණා. ගම්මානයේ සම්ප්‍රදායට ගරු කරන්න මේ දොරට අගුල සවි කළේ නැතත් දුරස්ත පාලකයන් මේ දොර අගුල දමන්න පුළුවන් කමක් තියෙනවලු. ඉන් පස්සේ ගමේ ගෙවල් වලටත් කඩසාප්පු වලට සංචාරක නවාතැන් වලට ගෙවල් වැටුණා. අදටත් දේවාලයට දොරක් නැතත් දේවාලයේ මුර කරන්න ආරක්ෂක බටයන්න යොදවලා සංචාරකයන්ගේ ගමන් මළු පරීක්ෂා කරන විද්‍යුත් උපකරණ දේවාලයවට ගැසෙන අයගෙන නිරීක්ෂණය කරන CCTV කැමරාත් මේ වෙනකොට භාවිතා කරනවලු. ඒ වගේම දේවාලයේ පින් කැටයක් තියෙන්නේ අගුළු දමලලු. මේ සියල්ලත් එක්ක බලද්දී මේ දේවාලයේ ඉතිරි වෙලා ඉන්නේ කිසිවම කරගියකට නැහැ කිව්ව ගම දිහා බලාගෙන ඉන්න අසරණ දේවතාවෙක් කියලා කිව්වත් වැරදි නෑ. කොහොමවත් ගමේ මිනිස්සුන්ගේ දේවාලයේ පැවැත්ම රැඳිලා තියෙන්නේ සංචාරයේ පැමිණීම උඩේ නිසා. ගමේ හොඳනම ආරක්ෂා කරන තවමත් ගමේ මිනිස්සු නම් වෙහෙසෙනවලු.
මන්දාරම් අහස මන්දාරම් නෝර මන්දාරම් කියලා කියනකොට දැන් අර ඉස්සලා කතා කරපු අර ගම ගැන මන්දාරම් කියලා කියන්නේ වැහි මන්දාරම් කියන. ඒ කියන්නේ වැස්සක් එන්න ඉස්සලා වැස්සක් එන්නත් කලින් ගස් හැඹරනවා වගේ කළු වලාකුලක් ඇවිල්ලා ඒ වහෙන්ද තිබෙන ප්‍රදේශයේ උඩින් වහගෙන ඉන්නවා. අන්න ඒකට කියනවා මන්දාරම් කියලා. සමහර වෙලාවට මීදුම වැහිලා තියෙන ප්‍රදේශ වලටත් කියනවා මන්දාරම් ප්‍රදේශ කියලා. එහෙම නැතිනම් මන්දාරම් නුවර කියලා තැත්තරම තියෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ. හේතුව ඒ තරම නිතරම මේ මීදුමින් වැහිලා තියෙන්නේ. විශේෂයෙන් අල සහ බොංචි වගා කිරීමට ප්‍රසිද්ධ ප්‍රදේශයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රිකෙලගඩ මතුරාට ප්‍රදේශය තමයි තියෙන්නේ. දැන් ඔන්න මොකද අල සහ බොංචි ගැන කතා කරන මේ තවත් කෑමක් ගැන කියන්න. බටු කරවිල අපෙන් සමගනින් කුකෝ බිටේසියේ කියන කුලයට අයත් කරවිල විශේෂ 60කට ආසන සංඛ්‍යාවක් අතරින් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයක් වන බටු කරවිල ශාකයේ අපට ඉතාමත් වැදගත්. එදින්දා වෙළඳ පොළේම මිලදී ගන්නා දේශීය කරවිල විශේෂ වලට වඩා වැඩි තිත්තරාශියකින් යුතු බටු කරවිල මෙරට වැවෙන වනගත එළවලු විශේෂයක් ලෙසයි සැලකෙන්නේ. බටු කරවිල ශාකයේ ශ්‍රී ලංකාවට ආවේණිකයි. වියලි කලාපයේ එලිපෙලි නොකළ බිම්වල ස්වභාවික වැඩන මේ ශාකයේ ගිවතු වගාතුළු වවන අවස්ථාවත් දකින්නට ලැබෙනවා. බටු කරවිල ශාකයේ පත්‍රය සාමාන්‍ය කරවිල ශාකයේ පත්‍ර වලට බෙහෙවින් සමානයි. අනෙකුත් කරවිල විශේෂයෙන්ම ඒකග්‍රහී මල්වල වර්ණයේ හැඩය සහ ප්‍රමාණයත් අනෙකුත් කරවිල විශේෂයෙන් ඵලයේ ප්‍රමාණය සහ හැඩය වෙනස්. බටු කරවිල ශාකයේ අතු බෙදීමෙන් විශාල ප්‍රදේශයක් ආවරණය වනසේ වැඩෙන්න. ගෙඩි ප්‍රමාණය කුඩායි, ගෝලාකාරයි. ඒ දිගින් සෙන්ටිමීටර 3ත් 4ත් වෙනවා. පල්ල සෙන්ටිමීටර 2.5 3.5 අතර වෙන්නේ. මේ කියන්නේ බටු කියන එක අදහස බටු ඇටේ වාගේ කියලා කියන සමහරලාට කියන්නේ පොඩි කියන අදහස කියන්නේ ඒක. බටු ඇට කියන්නේ හරි පොඩි. ඒ වාගේ දැන් මේකත් බටු කරවිල කියන්නේ මේ කරවිල වර්ගයේ බටු. එව නැත්තම් පොඩි එකා කියන එක. ගෙඩිය තුල මාංශල කොටස් රතු පැහැන් යුක්තයි. බීජ සෙසු කරවිල විශේෂවල වඩා කුඩා වන අතර හැඩය එක හා සමානයි. පැසුණු ඵල පුපුරා බීජ විසිරීමෙන් ශාකයේ ප්‍රචාරණය සිදු වෙනවා. නමුත් ඔබ දැකලා තියෙනවද දන්නේ අපි දන්න අපි කරවිල වගා කරලා තියෙන නිසා කරවිල වැල එක වැලක් තමයි උඩට යන්නේ. ඒ වැලේ තමයි පලදරන්නේ. නමුත් මේක යන්නේ ශාකයක් වගේ විදිහට නිකන් විසිරිලා අතු බෙදිලා. මෙම ශාකයේ ඇති විශේෂත්වයක් නැයි අනිකුත් කරවිල විශේෂ වලට වඩා නිරෝගීම බව යුක්තම. ඊට කෘමි හෝ රෝග උදුරු නැති තරම්. ඵලයේ සේසු විශේෂ වලට චිත්‍රාසයෙන් වැඩුණ අතර පෝෂණ ගුණ ඉහළම පට්ටමක පවතිනවා. ඇත්තට ඔබ දන්නවා දැන් මේ දියවැඩියා රෝගියන් පෙළන අය බොහෝ දෙනෙක් ප්‍රිය කරන සමහර වෛද්‍යවරු අනුමත කරනවා ඒ වගේ වෙනත් රෝග සඳහා මේ කරවිල අනුභවණි කරන්න කියලා. මම දන්නවා බටු කරවිල තිත්ත ගති වැඩිම තිත්ත ගති වැඩිෙන් වැඩි තමයි මේ පෝෂ්‍ය ගතිය වැඩි වෙන්නේ. ඉතින් පැරණි ගොවි ජනතාව බටු කරවිල බහුල ලෙස ආහාරයට ගෙන තියෙනවා. බටු කරවිල තුඹ කරවිල වැනි වටිනා ඖෂධීය ශාක සුලභ ලෙස එදා සපයා ගැනීම පහසුකම් තිබුණත් අද එහෙම නෙවෙයි. එවැනි සම්ප්‍රදායික භෝග විශේෂ බොහොමයක් දකින්නට පව නැති තත්ත්වයක් උදායි තිබුණත් මේ භෝග විශේෂ සපයා ගැනීමට හැකියාව තාමත් ඉතිරිව තියෙනවා. එනම් සතුටට කාරණයක්. මෙම ශාකයේ පත්‍ර සහ බීජ ආයුර්වේද හා පැළණි හේරවල දෙකම අනුව ඖෂධ නිෂ්පාදනය සඳහා ප්‍රයෝජනට ගන්නවා. දියවැඩියාව අරසස් විවිධ පණු රෝග හා සමේ සටගන්නා රෝග සඳහා එවැනි මේ ඖෂධ භාවිතා කරන්නේ. බටු කරවිල ප්‍රති ශුද්‍ර ජීවිකාරක ගුණෙන් යුක්තයි. ගෙවතු වගක් ලෙස පවත්වාගෙන යද්දී ජලයේ පොහොර කෘමිනාශකයේදීම වැනි බාහිර කරදර වලින් තොරයි. ශාකයේ තමන් විසින්ම ඉදිරි පරම්පරා පවත්වාගෙන යාමත් රැක ගැනීමත් මේ ශාකවල දකින්න තිබෙන විශේෂත්වයක්. බටු කරවිල තුඹ කරවිල වැනි ඉපැරණි ශාක විශේෂ වලින් පැලයක් දෙකක් වෙනුවෙන් ඔබේ ගෙවත්ත තුළද කුඩා ඉඩ ප්‍රමාණයක් වෙන් කරගන්න. මේකට වැඩි ප්‍රදේශයක් යන්නේ නැහැ. එවැනි දේ ආහාරයට ගිර නිරෝගී බව රැකගන්න. ඔබට හමුණු පැරණි සම්ප්‍රදායික බීජ විශේෂ වගාවට හිත ඇති පිරිස බෙදා හදා ගන්න. ඉතින් ඕන මේකත් විශේෂ සෞඛ්‍ය දැනුමක්. ඒ වගේම ඔබට පුළුවන් මං කිව්වා වගේ මේ මෙම බතු කරවිල ආහාරයට ගන්නට. ඉතින් එන අපි තවත් ගීතයකට සමන් දෙමු. සුළු වෙලාවක් තියෙනවා අපිට කතා කරන්න පුළුවන්.
අභියෝග ජයගන්න නායකත්වයේ සෑම මිනිසෙක් සෑම මොහොතම අභියෝගවලට මුහුණ දෙනවා. ඒ නිසා සියලු නායකයන් අභියෝගවලට මුහුණ දී තම පිරිසට ජයලදා දීමට සූදානම් වෙන්න ඕනේ. මෙහිදී නායකයා යනු දේශපාලන නායකයන් පමණක් නොවේ. කණ්ඩායම් නායකයන් මෙන්ම පෞලක නම් රුව මූලිකයාද නායකත්වයට හිමිකම් කියනවා. නලපන ජාතකයේ නායකයෙකු අභියෝග ජයගන්නායුරු කදිමට හෙළි කරනවා. බෝසතාණෝ වඳුරු රැළකට නායකව වනයේ සැරිසන්නවා. මීට පෙර නොගිය වනයේකට පිවිසෙන් නායක වඳුරා මිරිස් පිරිසට මෙලෙස අවවාද කරනවා මේ වනාන්තරයේ විෂ කොළ මල් පළතුරු තියෙන්න පුළුවන්, අන්තරායකර ස්ථාන තියෙන්නත් පුළුවන්. කිසිවෙකු මීට පෙර නොකා ගෙඩි මල් කොළ අනුභව කරන්නේ නම් නොහුරු තැන්වල සැරිසරනවා නම් මා විමසිය යුතුයි කියලා තමයි නායකතුමා සඳහන් කරන්නේ. පිරිස සීරුවෙන් වනයේ සැරිසරනවා. වනය තුළ විලක්. නායක වඳුරා විලාවට පරීක්ෂාව යෙදෙනවා. දිය පීමට පැමිණි විලට පැමිණි සතුන්ගේ පා සලකුණු විනා පිටුව ගියවුන්ගේ පා සලකුණු නැති බව පේනවා. ඊට හේතුව විලෙහි වෙසෙන දිය රකුසෙකු සතුන් විලට ගැනීම යුතුවයි නායකයා අනුමාන කරනවා. ඔහු පිරිසට තම අදහස දන්වා දියට නොබසින ලෙස අවවාද කරනවා. අවශ්‍ය නම් දිය බීමට වෙනත් විලක් සොයා යා හැකි. ඒ අය අභියෝගයේ ජය ගැනීමක් නොවේ, ප්‍රශ්නය මගහැර විකල්පයකට යෑමක් වෙන්නේ. අභියෝගයේ ජය ගැනීමට නම් දිය රකුසා සිටියදීමම විලෙන් දිය පානය කළ යුතුයි. නායක වඳුරා ඒ සඳහා උපායක් යොදනවා. කැලේ ගැට නැති බට දඬුගෙන වීත් විලට තමා දිය උරා බොන ලෙස නායකයා නියම කරනවා. දිය රකුසගේ බලය ඇත්තේ දියෙහි පමණයි. ගොඩ සිටින අය මරා කෑමට දිය රකුසට පිළිවයි පුළුවන් වෙන්නේ නැහැ. දිය රකුසා බල රහිතව රජ්ජාවට පත් වෙනවා. ගැටලුවේ පලා නොගොස් අභියෝග ජයගත යුතු බව බෝසත් චරිතයෙන් කියවෙන්නේ මේ.
ඉතින් දයබරසානිනි, අදත් අප ඔබ සමග ගත කර කාලය කෙමෙන් කෙමෙන් ගිවි යනවා. අද වැඩසටහනේ සම්බන්ධීකරණ නිසා හඬදායකත්වය
කාන්ති දසනායක,
ඒ සමගම අද වැඩසටහන තාක්ෂණයේ හසුරුවමින් ශබ්ද පරිපාලනය කරමින් මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම ගාමිණී ශ්‍රීවර්ධන, ලබන සතියේත් මේ වෙලාවට ඔබ හමුණුතුරු ඔබට සෝදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා.
අතීතේ අපේ මව්බිම එක්සත් කිරීමට උරදුන් දිරිදුන් විරෝධාර දූපතුන්ට, වර්තමානයේ අපේ රට රුදුරු ත්‍රස්තවාදීන් බේරාගත් සූරවීර දූපතුන්ට, අනාගතයේදී අපේ මව්බිම සෞභාග්‍යමත් රටක් කිරීමට නොමසුරු දායකත්වය ලබා දීමේ අදිටනින් ලෝපුරා සිටින අපේම දූපතුන්ටත් මේ ආශිර්වාදය.
සිරි සිරි ලක පින්බිම මත පින් මහිමෙන් නිපදුන පුත, අතීතයේ රට ජය රැක ජය දුස නැගු රණ විරු පුත, ආශිර්වාදය උඹටයි මහා සගරුවනේ, ආශිර්වාදය